දැන් මේ ප්‍රශ්නයක ඉස්සෙල්ලා ප්‍රශ්නෙටම සම්බන්ධයි මේකත් මේ සංහාවී ප්‍රභේද වශයෙන් සඳහන් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා යනාදීෙහි ආර්ථය ඒ නිරුක්ති එන හැටි ඒ වගේම මේ කෙලෙස් ධර්ම සිතෙහි හට ගන්නා ආකාරයත් ඒවා නිරුද්ධ කර ගන්නා ආකාරයත් විස්තර කරලා දෙන්න කියලා ඉල්ලීමක් කළේ. දැන් මේ ටිකම තමයි දැන් මේ මුල් දේශායම සිද්ධ වුණේ. දැන් මේ පංචකාමයේ මුල් කරගත්තාම ඇති වෙන්නා වූ තණ්හාව හට ගන්න ආකාරය තමයි මුලදීම විග්‍රහ කරලා දුන්නේ. මේ කාම තණ්හාව හට ගන්න හැටි. ඉතින් මේ කාම තණ්හාවක් යම් තැනක හටගත්තා නම් හටගත්තා වූ මේ කාම තණ්හාව මුල් කරගෙන. එතකොට ඒ කෙලෙස් මේ කෙලෙස් ධර්ම කියන්නේ කෙලෙසන ධර්ම. සිතෙහි හට ගන්න ආකාරය තමයි විග්‍රහ කරලා දුන්නේ දැන් ඔය පච්චසමුපාදින් ගොඩ නැගෙන හැටි. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස පහල කරන තැන් තැනකම් මේ කෙලෙසියක් හටගත්තාම ඒකෙන් හටගත්තා වූ ස්කන්ධ පලම්පලාව සකස් වෙලා ඒකෙන් ඔය කියන දුක් වලට මූල දෙන්න වෙන හැටි තමයි අපි විස්තර කරන හැටි ඉස්සෙල්ලා බැලුවේ. දැන් මේ පෙන්නන්නේ ඒ ටිකම තමයි. මේ එක එක විදිහේ තණ්හා ප්‍රභේද තියෙනවා. ඉතින් මේ තණ්හා විවිධාකාරයෙන් බෙදෙනවා. 108 තුරුණා හැටියට 108ක සම්බුද්ධ ධර්මහත්ය බෙදලා පෙන්නනවා මේ මේ විදිහට බෙදෙන ආකාරය. මොනෙහිකින් හරි යම් කිසි තෘෂ්ණා කියන යමක් ඇති වුණා නම් තෘෂ්ණාවේ මොකද්ද අපිට සිද්ධ වෙන්නේ? ලෝකේ පැවැත්මක් බදන්ලයි හිතෙන්නේ. ලෝකේටයි පැවැත්මක් බදනවා. ඒ තෘෂ්ණාව නැමැති භුක්තිය ලබා ගන්න. අන්න ඒක තමයි මේ සිද්ධ කරන්නේ. මනවලන රූපයක් ආපුහම ඒකේ ප්‍රිය ස්වභාවයට හිත බැඳලා ඒ පසුපස හඹායන මානසිකත්වය ඇති කරගෙන රූප කාම පිළිබඳව රූප කාමයක් ඇති කර ගන්නවා. රූප ආස්වාදයේ රූප කාමයක් බවට පත් කර ගන්නවා. පත් කරන ඒ බඳු වන්නා වූ ආස්වාදයේ යලි යලි විඳින්න නැත්නම් කියලා අදහස ගත්තාම අන්න කාමයේ පසුපස හඹායන මානසිකත්වයේ ගොඩ නැගිලා එනවා. රූප කාම මුල් කරගෙන ඊගත්. මේ ශබ්ද කාම, ගන්ධ කාම, රස කාම හැම එකක් ගැන ওই විදිහට තේරුම් ගන්න ඕනේ. ඒතර ඒ විදිහේ හැඟීමක් අරගත්තාම මොකද වෙන්නේ? ඒ භවෙන් වෙන්ගෙන්න හිතෙන්නේ නැහැ. කාම තණ්හාව නිසා කාමයේ කියන ඔය ආස්වාදයට බැඳිලා ඒ ප්‍රිය ආස්වාදයට ආස්වාදයේ යලි යලි විඳින්න අදහස එනකොට මෙයා විඳින්නේ කොහේ ඉඳලාද? දිවෙන් නාසයෙන් රසයෙන් ශරීරයෙන් කියන මේ ඉන්ද්‍රිය තුනකින් ප්‍රධාන ඉන්ද්‍රිය තුනකින් මුල් කරගත් ආස්වාදයේ විඳින්නද? ඔහුට ඒකට ගැලපෙන්නා වූ කාම භවෙහි තණ්හාවෙන්න භව තින්නේ ඉතලයි. ওই භවයට බැහැලා වන්නේ ඒක විඳින්න. තණ්හා මුල් වෙලා මතුවලා පස්සේ අන්න භව තණ්හා හැදින්නේ එහෙමයි. දිවෙන් නාසයෙන් ශරීරයෙන් කියන මේ ඉන්ද්‍රිය තුනේ විඳින්නා වූ ආස්වාදයක් කොහේ ඉඳන්ද විඳින්න ඕනේ? මතු විඳින්න එකේ ගැළපෙන දෙයක් තියෙන්න ඕනේ. ඒ ගැළපෙන දෙය මොකද්ද? කාමයේ හේතුකාරක වන්නා වූ නාම රූප පොදියක් හටගත්ත බවක් ඇති වෙන්න ඕනේ. ඒ බවක් මුල් කරගෙන හටගන්න යම් තැනක් ඇද්ද? කාම භව තියෙන තැන කාම ජාති හටගන්න. කාම ජාති ඇසුරෙන් ඕනේ දිවනාසී ශරීරයේ විනවන. අන්නේ බලාපොරොත්තු හිරුවාම ඒ හේතුයෙන් හටගත්ත බව කාම භව වෙනවා. පවතන්නා යදී නේද? ඉතින් ඊතර මොකද වෙන්නේ? ඒ ටික නැතුවම ඒ ටික අහකල ඇතෙන් පේන කලට ඇහෙන ඉතුරු ටිකේ යම් කිසි කොටසක් තියෙනවනේ. ඒ ටික ආසාවෙන් බලාපොරොත්තු වුනොත් එහෙම අනාගාමී කියලා ලත් ඉතුරු වෙන හරියක්. රූප භවර තියෙන සංහාව. බුදුරජාණන් වහන්සේ, රහතන් වහන්සේලා මේ වගේම යහපත් වන්නා වූ සංවල සංගලප්නේ ඇසුරු කරලා එවන්දු වන්නා සාන්ත පරිසරය ඇතුලේ ඉඳලා ඒ උන්වහන්සේලා ලැබුපස්ථාන කරින්ද කියලා එති එති වෙනකොට දිවනාසී ශාරීරිය කියන මේ ඉන්ද්‍රිය තුන පිනවන ආස්වාදය උතලන්නේ. බුද්ධ රූපය දිහා බලපුවාම ඇති වෙන්නේ දසන ආස්වාදයක්. හරි සාන්තයි. ඒ ධර්මයේ අහන හලක් ඇහෙනකොට සාන්ත කට හඬ. කාම හඬක් නෙමෙයි. මෙන්න මේක තියෙනවා රූපකාම. එහෙනම් රූප භවී ස්වභාවය. මෙන්න මේ ස්වභාවය අනාගාමී කෙනාගේ සිත වැදෙනවා. අනේ කොච්චර වෙලාවක් වල මදි මේ සාන්ත පරිසරේ තවත් ඉන්න ඇන්නේ. උදේ ආපුහම යන්න හිතෙන්නේ නැහැ රෑ වෙනකන් ගෙදර. ගෙදර මහා කම්කටොළු ගොඩක් නේ. මේ ඒ මොකුත් නැහැ. හරි සාන්ත පරිසරේ. මෙහෙම නිදහස් පරිසරයක ඉඳලා කොච්චර හොඳයි. මෙන්න රූප රාගය. දැන් ඒ පරිසරයේ ආස්වාද භුක්තියේ හිත තිබ්බොත් මොකද වෙන්නේ? ඒකත් අවිද්‍යාව. ඒකෙන් හිත වැදලා මොකද වෙන්නේ? ඒකෙ වැදලා හිටන් එතනට අන්න මේ කෙලෙස් ධර්ම කියන කීදී මුලදීම කෙලෙස් කියන්නේ පාප කෙලෙස් වලට හුඟක් එන්නේ. ඒකෙන් අහක් වෙලා ගිහිල්ලා රූප ධර්මයන් ඉති වෙන්නව බැඳීමට ආපුරා. රූප රාගය දැන් ලැබෙනවා. ඒකත් භව තණ්හාවක් වෙනවා. ඒවත් ඇති වැඩක් නැහැ කියලා නිදහසේ සාන්තව මගේ පාඩුවේ ඉඳහන. එකක්වත් නොහිතා. හැබැයි ඉඳහන කියලා හිතන්නේ ඔබ. ඉන්න බව දන්නවා. සාන්තව ඉඳ කැමති. ඉඳ කැමති නම් මනසේ ක්‍රියාකාරීත්වයේ විද්‍යාමානින් දැන ගැනීමේ බලාපොරොත්තු වෙ ඉන්නවා. මෙන්න මේ ඉඳ කැමත කියන අරූප වන්නාව. අරූප භවය. ඔන්නේ කාම භවයේ හෝ රූප භවයේ අරූප භවයේ යම් තා පැවැත්මේ බලාපොරොත්තුවක් ඇද්ද? ඕක කියනවා භව තණ්හාව. මේ කාම තණ්හාව මුල් කරගත්තහම දිවනාසී ශාරීරියේ පිනවන හැටි කාම භවයටපත් වෙලා කාම භව තණ්හාවයි කාම තණ්හාවයි. ඒ දිවනාසී ශාරීරියේ පිනවන මට්ටමේ ඉන්නවා. ඒකට ඇසයි කනයි මනයි යොමු කරගත්තහම ඒ ගන්න වැඩ කොටස ඇසින් කනින් මනෙන් කාම කොටසයි තියලා පංච කාමයන් සහ මනේන්ද්‍රියෙන් ගන්න ඉන්ද්‍රිය හයෙම කාමීට සම්බන්ධ වෙච්ච කාම තණ්හාවට සම්බන්ධ වෙනවා. දිවනාසී ශාරීරියේ පිනවනවට වැඩි ඒ කාම කොටස පිනවනවට වැඩි අනේ මට නම් ඌවට වඩා හුඟක් හොඳ අදහසේ බලහන්ඳ ගියා. ඒ හාවතුත් හරි සාන්තයි නේද? බුදුරණහන්සේ වැඩින්න කාලේ නම් බුදුරණහන්සේ කොච්චර සාන්තද? උන්වහන්සේගේ දහම කොච්චර මිහිරිද? කොච්චර සාන්තද ප්‍රණීතද? මට නම් මේ අද ගෙදර මගුල් ගෙදරක්. මට කොහොමද මගුලක් නැහැ. උගල කොහොමද මගුලක් කරගයිද? මම යනවා ඇඳ ගිහලා මගේ වැඩේ මට හරි සාන්තයි ඊටලා වෙයි. ඔන්නෝම අදහසක් එන හුද්දියාගේ මොකක්ද තියෙන්නේ? කාම තණ්හාව නැහැ. ඒකෙන් ඉක්ම ගියා. භව තණ්හාව තිබෙච්ච නිසා රූප භවයට ගැලපෙන කී තමයි අනාගාම කෙරී ගති රැස්නේ තමයි අර කිව්වේ. ඒ අදහස තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ එකේ කාමයන්ගේ තණ්හාවක් ඇතිනොත් අපි දකින්න ඕනේ ওই විදිහට. ඉතින් මෙහෙම තමයි එකින් එක තණ්හා ඇති වෙන්නේ. ඉතින් මේ විභව තණ්හා කියන එකේ විවිධාකාර අදහස් තියෙනවා. මේ විභව තණ්හා කියන්නේ මොකද වෙන්නේ? මේ විභව තණ්හා බොහෝ කොට වැටෙනවා කියලා පෙන්වන උච්ඡේද දෘෂ්ටියේ. උච්ඡේද දෘෂ්ටිය කියන්නේ මොකද්ද? මෙලාවක් නැහැ, පළලාවක් නැහැ, නැත්නම් අවේක් නැහැ, පියෙක් නැහැ, පිනක් නැහැ, පවක් නැහැ, ඕකම බොරු කතා. මේ ආදි වශයෙන් ගන්න දෘෂ්ටියක් තියෙනවා. මෙන්න මේ දෘෂ්ටියේ වැටිච්ච පුද්ගලයාට මේ ආස්වාද විඳගැනීමේ ලොකු බයක් තියෙනවා. හිතුමතේ විඳින්න විදිහක් නැහැ. මේ අල්පියකට අහු වුණොත්, දුෂ්චක්තියකට අහු වුණොත්, පාපයක් ගොඩනැගුණොත් එහෙම අපායන්වත් වෙයිද? මතු දුකකට වැටෙන්නත් වෙයිද? මහ දුකක් විඳින්න වෙයිද? අර කියපු කියමන් පිළිබඳ එක්තරා විදිහක විශ්වාසයක් තියෙන උතුමන් කියන කියමන්. ඒ නිසා මම දැක්කේ නැතත් මෙහෙම වුණොත් එහෙම මට මහා භයානක වැඩක් නෙවෙයි. අපෝ අපායන වැඩ කරලා නම් බැ. ගියොත් එහෙම මහා මහා විනාශයක් වෙන්නේ. ওই විදිහට හික්මිලා ඉන්න පුද්ගලයෙක් ඉන්නවා. හැබැයි එයාට අහනවා ඔය බොරු කතා වුණ අපායද? ඔය දෙව්ලොවක් බබලොවක් අපායක් ඔවා මේක එක හදාගත්ත කන්ද සූත්‍රය. ඔවා කොහොම පැත්තේ දාලා මං මිනිහෙක් උපන්නා ගස් වලන් වල් හදාගත්තා මරණ ඉවරයි. ඉන්න කාලේ පුළුවන් තරම් භුක්ති දා සන්තෝෂෙන් ඉඳ හැම වෙන මොනවද කරන්නේ. ওই જાතිය වල කිව්වහම මොකද වෙන්නේ? ඕකට කැමතියිද? එහෙමනම් කොච්චර හොඳ ඇත්ත වශයෙන් ඒක ඇත්ත නම්. අපිටත් මේ මම මේ බයෙන් හිටියේ මේ ආසාවෙන් වල මෙහෙම විඳගන්න ආසාවක් තිබුණා. හැබැයි විඳින්න බයි හිටියේ මේක දුස්සැද්දේ වැටෙනවා. අසද්දාහල් මේකට වැටෙනවා. එහෙම බැරිලා හිටියේ ඒ වැඩි මහා විපාකයක් එනවා නම් එහෙම මහා භයානකයි අනාගතේ. ඇත්ත වශයෙන්ම එහෙම එකක් නැද්ද? මරණයෙන් ඉවරද? එහෙනම් ඉතින් අපි කොච්චර රූපෝභෝගී හිටියම මොකද ඕන විදිය? මෙන්න මෙහෙම ඇදින් හදා ගන්නවා භවයක් නැහැ කියලා හිතන් හදා ගන්න අදහස. මේකෙන් තණ්හා බලවත් වෙනවා. මේක හරි භයානකයි. මෙන්න මේක තමයි විභව තණ්හා කියන එකෙන් පෙන්නන්නේ. භවයෙන් වෙන් වෙන තණ්හාව කියන එකක් නැහැ. තණ්හා නිරෝධයෙන් භවයෙන් වෙන් වෙන්නේ. දැන් සමහර වෙලාවට විභව තණ්හා කියන්නේ නිවන් නේද කියලා. නිවන්ට තියෙන ආසාව කියලාත් මේක අර්ථ පෙන්නන්න යනවා. නිවන්න තියෙන ආශාවක් ඇත්නම් ඒ ඡන්ද ඉද්ධිපාදය. ඒක විභව තණ්හාවට වැටෙන එකක් නෙමෙයි. ඉතින් විභව තණ්හා කියලා පෙන්නන්නේ මේ ඒ තත්වෙින්ද ඒ එතන උපදින්න හේතු වෙන එක ගැනයි කියවේ. ඒක කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා පෙන්නවා ඒ ටික. දුක්ඛ සමුදය සත්‍යය හැටියට. දුක පහළ වෙන්නේ. ඒකට හේතු වෙන එකයි නිවන්න තියෙන ආශාව කියන එක දුක පහළ කරන එකක් නෙමෙයි. එක ඡන්ද ඉද්ධිපාද කියලා සත්‍ය බෝධිපාසී දාලා වලින් එකක්. ඉතින් ඒ නිසා ඒක විභව තණ්හා නෙවෙයි. විභව තණ්හා කියන්නේ මෙන්න මේ විකෘති ආකාරයෙන් අදහස් අරගෙන ආස්වාදයේ විදිහට වෙන් වෙච්ච අදහස්. ඉතින් මේවා ඔක්කොම මේ කෙලෙස් ධර්ම සිතෙහි හට ගන්නා ආකාරයත් ඒවා නිරුද්ධ කර ගන්නා ආකාරයත්. දැන් මේ මේවා සිතෙහි හට ගන්නා ආකාරය තමයි මේවා ඇත්ත ඇති ආකාරයෙන් දකින්න නැතුව. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන මේවට හේතුකාරක කියන වැඩපිළිවෙලක් කියලා දකින්න නැතුව. මුලාවෙන් නිගමනය කරන ඒවෙන් හොඳ සැනසෙල්ලක් යහපතක් ලබා දෙන වාග්යක් කියලා. මෙන්න මේ අවිද්‍යාවේ නිගමනය ඕකයි. අවිද්‍යාව සහ අවිද්‍යාවේ නිගමනය ඔතන එනවා. ජම්පිති මේ විද්‍යාවල ගෝචර වෙච්ච දහම් පරිච්ඡේදපාද වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා දුන්නා. ওই පස්සේ ගියොත් හම්බේ ප්‍රතිඵලේ නම් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස. ඒකල ප්‍රවෘත්ති විපාක වශයෙන් පරිසන්දි විපාක වශයෙන් බැලුවා කොයි පැත්තේ බැලුවා සම්පූර්ණ හම්බෙන්නේ ওই ටිකයි. මෙන්න මේක විශ්වාස කරලා මේ තරම් කුළු තමන් හිතන විශ්වාසී ඉන්නලා කරන්නේ නැතුව තමාට නුවන්ට ගෝචර ඒක එහෙමමයි කියලා දැක්කන. අන්න ඒතකොට මේ බුද්ධිලාම කිත කරන්නේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන් පහල් කරන යම් මගකින්. ඒ මග මට පරිහරණයට නිසි නෑ. ඒක අනිසි මග. ඔබ නිවන තේරුම් ගන්න. ඥාන ගෝචරව අනිසි මග වටහා ගත්තහම අනිසි මග පරිහරණය කරොත් ඒක දුක් මගක් වෙනවා. දුකක් ගෙන දෙනවා. එහෙනම් ඒවා අනත්තං අසාර කර්තේ නාති. ඒවා සාර මග කියන්නේ නෙමෙයි. අසාරත්තිර දාන්න ඕනේ. ඒ මුළු වැඩ පිළිලෙම අසාර වැඩ පිළිලෙල. ඔන්න ඔය ටික වැටහුණාට පස්සේ නැවත වාරයක් ආපස්සට ගන්න බෑ ඒක. යත්තේ විහිදියා. ලෝකේ යථාර්ථය දැක්කා. ඕකයි ලෝකේ යථාර්ථය. එහෙනම් මොකක්ද යථාර්ථය? අනිත්‍ය දුක්ඛානාත්ම. ওই ටික තමයි දැක්කේ. යථාර්ථය දැකලා පස්සේ ධර්මයේ දැක්කා. එහෙනම් ආපහු ගන්න බෑ. එයා කියන්නේ යා නැවතත් සාහිසරයක් ලෝකෙ පැත්තට ඇදලාන්න හේතු නැහැ. අනිත්‍ය දුක්ඛානාත්ම දැකනහම අත්තරීමක් නොයල්මක් මිදීමක් ඇද්ද? නිවි සැනසීමක් ඇද්ද? ඒ කියන්නේ ආව සාන්තව නිවන කරාම යනවා. ඒක වළක්වන්න අවුටින් කරන්න දෙයක් නැහැ. වළක්වන්න බෑ. ඒකාන්තේ වෙන දෙයක්. කෙලෙස් ධර්ම අත්හැරලා යනවා. ඒක හැමෝමයි ඒකවත් හටගන්න හේතු වෙන්නේ නැහැ. නිරුද්ධ වෙන්නම මාර්ගය පෑදෙන ක්‍රමයට යනවා. ওই ටික ආවා නම් අප්‍රමාදීව මේක සිද්ධ කර ගන්න දෙමින් අප්‍රමාදීව යලි යලි සිහි කිරීම විශේෂයි. එහෙම සිහි නොකලත් කෙතෙ ප්‍රමාදුණත් ඔහු ආපස්සට ගන්න බෑ. ඔය ආબોධිය ලැබුණාට පස්සේ. ඒකයි විශේෂත්වයේ වටිනාකම. ආශ්‍රව ධර්මයන්හි ප්‍රභේද වශයෙන් සඳහන් කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව, ditthාශ්‍රව කියන මේවා මේ නිරුක්ති සමගම මේ ආශ්‍රව ධර්ම සිතේ හටගන්නා ආකාරයෙන් ඒකම ප්‍රශ්නේ මේ වක්‍ර කරලා අහන. දැන් මේ මුලදී මේ පිළිතුර දුන ඕකම තමයි මේ සියලු ප්‍රශ්න වලින්ම අහලා තියෙන්නේ. ඒක ප්‍රශ්නයක් එහෙකින් අහනකොට තව ක්‍රමයකින් අහන ඒත් ඒ ප්‍රශ්නෙට උත්තරේමයි ආයි හැරයක්. ඒකම උත්තරේම හතර ආකාරවල විතර වක්‍ර කරලා මේ අහලා තියෙන්නේ. වෙන උත්තරයක් නෙමෙයි. මේ ආශ්‍රවය කියන වචනයක් තියෙනවා. මේ ආශ්‍රව කියන වචනේ කියන්නේ මොකද්ද? යම් කිසි ඕජා සහිත මත් වෙන ස්වභාව ඇති. නැත්නම් යම් කිසි කිලිති ස්වභාව ඇති. පල්ඩු වෙච්ච ස්වභාව ඇති යම් කිසි දෙයක් යම් තැනක තිබුණාම ඕවට කියනවා ආශ්‍රව කියලා. ආශ්‍රව කියන්නේ ඒ වචනේම ගැඹුරට ගත්ත එහා වචනේ. ඔක හිල වචනේ තියෙන ආසව. සාමාසව, භවආසව, ditthආසව, අවිද්‍යආසව කියන. ආශ්‍රව කියලා ගත්තකොට ඒක සංස්කෘතයේ වැටෙන වචනයක්. නමුත් ආසව කියන වචනේ තමයි ඔකේ පාලියට වෙන්නේ කාමාස. ආසව කියන තමයි ආශාව කියන අපේ වචනෙට කියන්නේ. සාමාසව, ditthආසව ඔයාලා ආසාව කියලා කියන්නේ තමයි ආශ්‍රව කියන කේදී ආසව වෙලා ආශාව වුනේ. අන්න ආශාව කියලා වචනේ පින්නේ ඔය ටිකයි. මේ ආශ්‍රවවල ස්වභාවය තමයි ආශාවේ තියෙන්නේ. ආශාවක් යමක් කෙරෙහි හටගත්තා නම් ඒ ආශාවෙම අභ්‍යන්තරේ පල් වෙනවා. අභ්‍යන්තරේ එකින් පෑරි පෑරි තියෙනවා. ආශාව හරි අසහනය. ආශාව ඉෂ්ට කරගන්න නැහැ ආශාව මතු වෙනවා. ඉෂ්ට කරගන්න තියෙනවා නම් ඒක ක්‍රියාත්මක වෙනවා. ආශාවෙන් ඉන්නවා කියන්නේ විශාල බලාපොරොත්තුවකින් අසහනකාරී මානසිකත්වයක් ගොඩනගෙනවා. එතන අභ්‍යන්තරයේ සුද්ධ බව නෙමෙයි තියෙන්නේ අසුද්ධ බව. අසහනකාරී බව, පෙළෙන බව. මෙන්න මේ ස්වභාවය ඇති වෙන්නේ. අපි නඩ දවල් දාන මාන කටයුතු ඉවර කරලා නැවත අපි සාකච්ඡා කරමු.